අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔබේ ගුරු ගෙදරින් මේ සෝදානම. කෘෂි හා ආහාර තාක්ෂණය. පාඩම ඔබ වෙත ගෙනෙන්නට, ඉතින් පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බල්ලකෙටුව ශ්‍රී සුගත ද්විතීක විද්‍යාලයේ කේකේ සමරකෝන් ගුරු මෑණියන්.
අයිබෝවන්, සුබ දවසක් දුවේ පුතේ. අදත් සුපුරුදු පරිදි ඔබත් සමග මා සම්බන්ධ වන්නේ කෘෂි හා ආහාර තාක්ෂණයේ පාඩම අරගෙන. අද පාඩමට දරුවනේ ඔබට 11 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණයේ පෙළපොත අවශ්‍ය වෙනවා. ඒත් එක්කම වැදගත් කරුණු සටහන් කරගන්න පෑනක් සහ සටහන් පොතක් හෝ කොලයක් ගන්නත් අමතක කරන්න එපා. ඔන්න දරුවනේ, ඔයගොල්ලෝ දන්නවා නේද නිවිති කියන්නේ යකඩ අඩංගු ආහාරයක්නේ. ඉතින් මටත් ඕන වුණා ගෙදර නිවිති වෙලක් හදාගන්න. නිවිති වෙලක් හදාගන්න නම් අපි නිවිති දඬු සිටවන්නත් පුළුවන්, නිවිති බීජ සිටවන්නත් පුළුවන්. නමුත් නිවිති බීජ වලට වඩා පහසුවෙන් නිවිති දඬු පැල කිරීමෙන් අපිට නිවිති වෙලක් හදාගන්න පුළුවන්. අපි මේ විදිහට විවිධ ක්‍රම මගින් අලුත් පැල බෝ කර ගැනීම සරලවම ශාක ප්‍රචාරණයේ ලෙස අර්ථ දක්වන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, අද අපි සාකච්ඡා කරන පාඩම දැන් ඔබට හොඳින්ම මතකයට නැගිනවා ඇති. ඔව්, අද අපි සාකච්ඡා කරන්න යන්නේ 11 ශ්‍රේණිය පෙළ පොතේ පළමු පාඩම ශාක ප්‍රචාරණය පිළිබඳව. ජීවීන් තම වර්ගය බෝ කිරීමේ ක්‍රියාවලියට කියනවා ප්‍රජනනය කියලා. මෙසේ ශාක සතු ප්‍රජනන හැකියාව උපයෝගී කර ගනිමින් වගා කටයුතු වලට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නිපදවා ගැනීම ශාක ප්‍රචාරණය ලෙස හඳුන්වනවා. දරුවනේ, ශාක ප්‍රචාරණයේ ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. ඒවා තමයි ලිංගික ප්‍රචාරණය සහ අලිංගික ප්‍රචාරණය. අලිංගික ප්‍රචාරණය වර්ධක ප්‍රචාරණය ලෙසත් හඳුන්වනවා. මේ විදිහට ශාක ප්‍රචාරණය කොටස් දෙකකට බෙදෙන්නේ දරුවනේ අපි යොදා ගන්නා රෝපණ ද්‍රව්‍ය අනුව. අපි හිතමු අපිට අඹ පැලයක් හදා ගන්න ඕනි කියලා. අපේ ගෙවත්ති සිටුවීමට අපි අඹ ඇටයක්, එහෙමත් නැත්නම් බීජයක් යොදා ගන්නවානේ. ඉතින් මේ විදිහට බීජ මගින් සිදු කරන ශාක ප්‍රචාරණය ලිංගික ප්‍රචාරණය ලෙස හැඳින්වෙනවා. අපි බලමු තවත් ශාක වර්ගයක් ගැන. අපේ ගෙවත්ති ලස්සනට හදන මල් වර්ගයක් තමයි රෝස. අපි රෝස බෝ කරගන්නේ කොහොමද? අපි කරන්නේ කොහෙන් කරි රෝස අතු කැබැල්ලක් ගෙනල්ලා සිටුවීමනේ. තවත් උදාහරණයක් කිව්වොත් අක්කපාන වගේ ශාකයක් බෝ කරගන්න පුළුවන් පත්‍ර මගින් නේද දරුවනේ? ඉතින් මෙන්න මේ විදිහට බීජ හැර ශාකයේ විවිධ වර්ධක කොටස් මගින් සිදු කරන ශාක ප්‍රචාරණයට අපි කියනවා අලිංගික ප්‍රචාරණය, එහෙමත් නැත්නම් වර්ධක ප්‍රචාරණය කියලා. දුවේ පුතේ, අපි මීළඟට සවිස්තරාත්මකව කතා කරමු ශාකවල ලිංගික ප්‍රචාරණය පිළිබඳව. ශාකවල ලිංගික ව්‍යුහය ලෙස සලකන්නේ පුෂ්පය. ඒකට හේතුව තමයි දරුවනේ පුෂ්පයේ පරාගධානි තුල පරාග සෛලත්, ඩිම්බ කෝෂ තුල නිපදවුණු ඩිම්බ සෛලත් පැවතීම. මේ ඩිම්බ සෛල හා පරාග සෛල සංසේචනය වීමෙන් බීජ හටගන්නවා. බීජ කියන්නේ දරුවනේ ජීවී ව්‍යුහ. බීජය අජීවී නම් අපිට පැලයක් හදාගන්න බැහැ. මෙසේ බීජයක් ප්‍රරෝහණය වී නව ශාකයක් ඇති කිරීමට ඇති හැකියාවට අපි කියනවා බීජ ජීව්‍යතාව කියලා. මීළඟට අපි බලමු දුවේ පුතේ, බීජයක ප්‍රධාන කොටස් මොනවද කියලා. බීජයක ප්‍රධාන කොටස් තුනක් පවතිනවා. ඒවා තමයි කලලය, බීජපත්‍ර හා බීජාවරණය. නැවතත් ඔබ මා සමගම කියන්න, කලලය, බීජපත්‍ර, බීජාවරණය. බීජයේ බාහිරින්ම බීජාවරණේ පිහිටා තිබෙනවා. උදාහරණයක් විදිහට අපි ගමුකෝ බෝංචි බීජය. බෝංචි බීජයේ පිටතින්ම තියෙන පොත්ත වගේ කොටසට අපි කියනවා බීජාවරණේ කියලා. බෝංචි බීජයේ බීජාවරණේ ඉවත් කළාම අපිට දකින්න ලැබෙනවා පියලි දෙකක්. මේවා අපි හඳුන්වනවා බීජපත්‍ර කියලා. බීජයක පවතින වැදගත්ම කොටස තමයි කලලය. කලලයෙන් තමයි නව ශාකයක් බිහිවන්නේ. ඕනෑම බීජ වර්ගයක් ඒවා තුල ඇති බීජ පත්‍ර ගණන අනුව ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. ඒවා තමයි ඒක බීජපත්‍රී බීජ සහ ද්විබීජපත්‍රී බීජ. ඒක බීජපත්‍රී බීජයක බීජ පත්‍රයක් පමණයි තිබෙන්නේ. උදාහරණ විදිහට වී, බඩඉරිඟු, පොල් හා පුවක් බීජ සලකන්න පුළුවන්. නමුත් බෝංචි, කඩල, තක්කාලි, මිරිස්, වම්බටු ආදී භෝග බීජ බීජපත්‍ර දෙකකින් යුක්ත වෙනවා. මේවා ද්විබීජපත්‍රී බීජ ලෙස හඳුන්වනවා. ද්විබීජපත්‍රී බීජවල බීජපත්‍රවල තමයි ප්‍රරෝහණයට අවශ්‍ය සංචිත ආහාර ගබඩා වී තිබෙන්නේ. නමුත් ඒක බීජපත්‍රී බීජවල භ්‍රූණ පෝෂය නම් කොටසේ තමයි බීජ ප්‍රරෝහණයට අවශ්‍ය ආහාර සංචිත වෙලා තිබෙන්නේ. මේ වෙනකන් අපි කතා කළේ දරුවනේ ඒක බීජපත්‍රී බීජ හා ද්විබීජපත්‍රී බීජ පිළිබඳව. දැන් අපි සාකච්ඡා කරමු බීජ ප්‍රරෝහණ ආකාර පිළිබඳව. ප්‍රධාන බීජ ප්‍රරෝහණ ආකාර දෙකක් තිබෙනවා. ඒවා නම් අපිබවම ප්‍රරෝහණය හා අදෝබවම ප්‍රරෝහණය. අපිබවම ප්‍රරෝහණයක් සහිත බීජවල බීජපත්‍ර පොළොවේ මතු පිටින් ඉහළට එසවෙනවා. උදාහරණයක් ලෙස බෝංචි බීජ ප්‍රරෝහණයේදී ලපටි පැලවල බීජපත්‍ර අපිට දකින්න පුළුවන්. නමුත් බඩඉරිඟු වගේ භෝගයක් සැලකුවොත් බීජපත්‍ර පොළොවෙන් උඩට මතුවීම සිදුවන්නේ නැහැ. ඒ කියන්නේ දරුවනේ බීජය පිහිටන්නේ පොළොව තුල. මෙවැනි ප්‍රරෝහණ ආකාරයක් පෙන්වනවා නම් අපි කියනවා අදෝබවම ප්‍රරෝහණය කියලා. තවත් දෙයක් දරුවනේ, බීජයක් පොළොවේ යට කළාට පසු එය ප්‍රරෝහණය වීමට අවශ්‍ය සාධක නොතිබිනොත් මොකද වෙන්නේ? පැලවෙන්නේ නෑ නේද? එහෙනම් දුවේ පුතේ, මීළඟට අපි සාකච්ඡා කරමු බීජ ප්‍රරෝහණයට අවශ්‍ය වන සාධක පිළිබඳව. බීජයක් සාර්ථකව ප්‍රරෝහණය වෙන්න නම් පළමුවෙන්ම අපි තෝරා ගන්නා බීජය ජීව්‍ය බීජයක් විය යුතුයි. බීජයේ කලලය ජීව්‍යතාවයෙන් තිබිය යුතුයි. මොකද කලලයෙන් තමයි බීජ පැලයක් හැදෙන්නේ. ඒ වගේම තමයි දරුවනේ අපිට නැතිවම බැරි දෙයක් නේ ජලය. බීජවලටත් ප්‍රරෝහණය වීමට නම් ජලය, එහෙමත් නැත්නම් තෙතමනය අවශ්‍ය වෙනවා. තවත් දෙයක් තමයි අපිට ශ්වසනය සඳහා ඔක්සිජන් ඕනි වෙනවනේ. ඒ ආකාරයටම බීජවලටත් ශ්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍ය වෙනවා. අපේ ශරීරයේ වගේම බීජ තුලත් විවිධ ජීව රසායනික ක්‍රියාවලි සිදු වෙනවා. ඉතින් බීජවලටත් ඒ අයගේ ජීව රසායනික ක්‍රියාවලි හොඳින් සිදු කරගන්නට නම් ප්‍රශස්ත උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. අපි දැන් කතා කළ සාධකවලට අමතරව තවත් වැදගත් සාධකයක් බලපානවා බීජ ප්‍රරෝහණයට. ඒ තමයි ආලෝකය. උදාහරණයක් විදිහට සලාද බීජ ප්‍රරෝහණයට ආලෝකය ඉතා වැදගත් සාධකයක් වෙනවා. නමුත් සෙන්චූරියා වගේ ඇතැම් විසිතුරු ශාකවල බීජ ප්‍රරෝහණයට අඳුරු තත්ත්ව තමයි අවශ්‍ය වෙන්නේ. වී, මුංවැනි භෝග බීජ ප්‍රරෝහණයට ආලෝකයේ බලපෑමක් ඇතිවන්නේ නැහැ. හොඳයි දරුවනේ, අපි මීළඟට බලමු බීජ සුප්තතාවය කියන්නේ මොකද්ද කියලා. අපි මෙහෙම හිතමුකෝ. ඔන්න යාළුවෙක් ඉන්නවා, එයාට එයාගේ අම්මයි තාත්තා ඉගෙන ගන්න ඕනි පොත් අනෙක් ඕනි හැම දෙයක්ම ගෙනත් දෙනවා. නමුත් ඒ යාළුවාට ඉගෙන ගන්න උවමනාවක් නැහැ. අන්න ඒ වගේ තමයි සුප්ත බීජත්. ඒ කියන්නේ ජීවී බීජයකට ප්‍රරෝහණය වීමට අවශ්‍ය ජලය, වාතය, ප්‍රශස්ත උෂ්ණත්වය හා ආලෝකය වැනි තත්ත්ව ලැබී තිබියදී එය ප්‍රරෝහණය නොවීම බීජ සුප්තතාව ලෙස හඳුන්වනවා. අපි මීළඟට සාකච්ඡා කරමු බීජ සුප්තතාව ඇතිවීමට බලපාන සාධක මොනවද කියලා. බීජයක් ප්‍රරෝහණය වීමට නම් බීජය තුළට බාහිරින් ජලය හා වාතය ඇතුල් විය යුතුයි. නමුත් උදාහරණයක් ලෙස සියඹලා බීජ ඔබ දැක ඇති. එහි මතුපිට බීජාවරණය දිලිසෙන සුළු ස්වභාවයක් තිබෙනවා. මේ දිලිසෙන සුළු මතුපිට නිසා බීජයට බාහිරින් ජලය හා වාතය ඇතුල් වීමට නොහැකි වෙනවා. මේ නිසා බීජය ඉක්මනින් ප්‍රරෝහණය වන්නේ නැහැ. මේ වගේ අවස්ථාවකට අපි කියනවා බීජාවරණය ජලයට හා වාතයට අපාරගම්‍යව පවතිනවා කියලා. දුවේ පුතේ, බීජයකින් සාර්ථක බීජඵලයක් ලබා ගැනීමට නම් බීජය තුළ ජලය ඇතුල් වීමෙන් පසු බීජපත්‍ර විශාල වීම සඳහා බීජාවරණය පිපිරියාම සිදුවිය යුතුයි. නමුත් ඇතැම් බීජවල පවතින ඝන බීජාවරණය නිසා එය පිපිරියාමට අපහසු වෙනවා. මෙයත් බීජ සුප්තතාව දක්වන එක් අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවනේ පරිණත කලලයක් නැත්නම් හොඳින් වැඩුණු කලලයක් බීජය තුල තිබුණොත් ඉක්මනින් බීජඵලයක් අපට ලබා ගන්න පුළුවන්. එසේ නොවි බීජය තුල ඇති කලලය මෝරා නොමැතිනම් බීජයක් ප්‍රරෝහණය වී පැලහැක් ලබා ගැනීමට වැඩි කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ බීජ කලලය පරිණත නොවි පැවතීමත් බීජ සුප්තතාවයට හේතුවක් වෙනවා. කලලයට සම්බන්ධ තවත් සුප්තතාවයේ ආකාරයක් තමයි අක්‍රීය කලලය. මෙහිදී බීජ ප්‍රරෝහණයට වැඩි කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ දරුවනේ කලලේ සක්‍රිය වීමටත් කාලයක් ගතවන නිසා බීජ ප්‍රරෝහණය ප්‍රමාද වෙනවා. මෙන්න මේ වගේ හේතු නිසා බීජවල සුප්තතාව ඇතිවන්න පුළුවන්. මීළඟට දරුවනේ අපි සාකච්ඡා කරමු සිටවීම සඳහා යෝග්‍ය බීජවල තිබිය යුතු ලක්ෂණ පිළිබඳව. අපි මේ පිළිබඳව වීභෝගය උදාහරණයක් ලෙසගෙන සාකච්ඡා කරමු. පැල ලබා ගැනීමට යොදා ගන්නා වී බීජවලට අපි කියනවා බිත්තර වී කියලා. බිත්තර වී ලෙස යොදා ගන්නා වී බීජ වල් පැලෑටි බීජ හා බොල් බීජ වලින් තොර විය යුතුය. නැත්නම් මොකද වෙන්නේ දරුවනේ? ලැබෙන වී අස්වැන්නේ ප්‍රමාණයත් අඩු වෙනවා. වල් පැල බෝ වී ඒවායේ බීජ අස්වැන්නට මිශ්‍ර වීම නිසා වී අස්වැන්නේ ගුණාත්මයත් අඩු වෙනවා. මෙය වී වලට විතරක් නෙමෙයි රෝපණ ද්‍රව්‍ය ලෙස බීජ යොදා ගන්නා සෑම භෝගයකටම පොදුයි. එසේ සිටුවීමට යොදා ගන්නා බීජවල පැලවීමේ ප්‍රතිශතය නැත්නම් ප්‍රරෝහණ ප්‍රතිශතය ඉහළ අගයක් විය යුතුයි. හොඳ බීජ සාම්පලයක ප්‍රරෝහණ ප්‍රතිශතය 85%කට වඩා වැඩි අගයක් ගන්නවා. එසේම දරුවනේ සිටුවීමට යොදා ගන්නා බීජ අපද්‍රව්‍ය වලින් තොර විය යුතු අතර වෙනත් භෝග බීජ හෝ එකම භෝගයේ වෙනත් ප්‍රභේදයක බීජ සමග මිශ්‍ර වී නොතිබිය යුතුය. මෙසේ එකම භෝගයේ වෙනත් ප්‍රභේදවල බීජ සමග මිශ්‍ර වී නොතිබීම ප්‍රවේණික පාරිශුද්ධතාව ලෙස හඳුන්වනවා. තවත් දෙයක් දරුවනේ, රෝපණ ද්‍රව්‍ය ලෙස යොදා ගන්නා බීජවල ප්‍රමිතියක් තිබිය යුතු වෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවාව මගින් බීජවල ප්‍රමිතීන් පරීක්ෂා කිරීම සිදු කරනවා. දුවේ පුතේ, අපි මීළඟට සාකච්ඡා කරමු බීජ සාම්පලයක ප්‍රරෝහණ ප්‍රතිශතය සොයන්නේ කුමන ආකාරයේද? ප්‍රතිශතයේ සොයන්නේ කුමන ආකාරයටද කියලා. බීජ ප්‍රරෝහණ ප්‍රතිශතයේ සොයන ආකාර දෙකක් පිළිබඳව ඔබට ඉගෙන ගැනීමට තිබෙනවා. එකක් තමයි පෙට්‍රි දීසි ක්‍රමය. දෙවන ක්‍රමය රැග්ඩෝල් ක්‍රමය. අපි පළමුවෙන් සාකච්ඡා කරමු පෙට්‍රි දීසි ක්‍රමය පිළිබඳව. මෙම ක්‍රමයේදී පෙට්‍රි දීසියක් අරගෙන එයට තීන්ත පොවන කඩදාසියක් හෝ අත පිසීම සඳහා යොදා ගන්නා පේපර් සර්වියට් එකක් එලා ගන්න ඕනි. පසුව එලාගත් තීන්ත පොවන කඩදාසිය ජලයෙන් පොඟවන්න ඕනි. පසුව ඒ මත ගණන් කරගත් බීජ 50ක් හෝ 100ක් හෝ අතුරනු ලබනවා. බීජ 50ක් හෝ 100ක් හෝ යොදාගන්නේ ප්‍රතිශතයේ සෙවීමේ පහසුව සඳහා. බීජ ඇතිරූ පසු පෙට්‍රි දීසි පියනෙන් වසා තබනවා. අවශ්‍ය විටක පමණක් පෙට්‍රි දීසියේ පියන ඉවත් කර ජලය යොදන්න පුළුවන්. දින 3ක් හෝ 4ක් මේ විදිහට තබා ප්‍රරෝහණය වී ඇති බීජ සංඛ්‍යාව ගණන් කරගන්න ඕනි. එම ප්‍රරෝහණය වී ඇති බීජ සංඛ්‍යාවෙන් අපට ප්‍රරෝහණ ප්‍රතිශතය ගණනය කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස අපි බීජ 100ක් පරීක්ෂණය සඳහා යොදාගෙන එයින් බීජ 95ක් පැලවෙලා නම් ප්‍රරෝහණ ප්‍රතිශතය 95%. තවත් උදාහරණයක් ගමුකෝ. අපි හිතමු ප්‍රරෝහණ ප්‍රතිශතය සොයා ගැනීමට යොදාගත් මුළු බීජ සංඛ්‍යාව 50ක් කියලා. මේ බීජ 50න් බීජ 45ක් පැලවෙලා තිබුණා නම් එම බීජ සම්පලේ ප්‍රරෝහණ ප්‍රතිශතය 90%ක් වෙනවා. ප්‍රතිශතයක් කියන්නේ දරුවනේ මුළු ගණන 100න් කොපමණ ප්‍රමාණයක්ද කියන එකනේ. ඒ නිසා බීජ 50ක් ගත්ත අවස්ථාවේ එය 100ක් වීමට 2න් ගුණ විය යුතුය. එම අවස්ථාවේ පැලුණේ බීජ 45ක්. ඉතින් දරුවනේ මේ 45ත් 2න් ගුණ විය යුතුය. ඒ කියන්නේ බීජ 50ක් පරීක්ෂණයට යොදාගත් අවස්ථාවේ බීජ සාම්පලේ ප්‍රරෝහණ ප්‍රතිශතය 90%ක් වෙනවා. බීජවල ප්‍රරෝහණ ප්‍රතිශතය සෙවීමට සමීකරණයක් ඔබේ 11 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණයේ පෙළ පොතේ 6 පිටුවේ දක්වා තිබෙනවා. එය ඔබ අධ්‍යයනය කර මතකයේ තබාගත යුතුයි. බීජ සාම්පලයක ප්‍රරෝහණ ප්‍රතිශතය සෙවීමේ දෙවෙනි ක්‍රමය වන රැග්ඩෝල් ක්‍රමය පිළිබඳව අපි මීළඟට සාකච්ඡා කරමු. මෙම ක්‍රමයේදී දිග හා පළල සෙන්ටිමීටර් 20ක් වන සමචතුරස්‍රාකාර කපුරෙදි කැබැල්ලක්ගෙන එය ජලයෙන් තෙමා දිග හැර මේසයක් මත එලාගත යුතුයි. පසුව එම තෙතරෙදි කැබැල්ලේ කෙරවර සෙන්ටිමීටර් 25ක් පමණ දිග කෝටුවක් තබාගත යුතුයි. පරීක්ෂණයට ලක් කළ යුතු බීජ 10 බැගින් පේලි 10ක බීජ 100ය ඇසිරීම සිදු කරනවා. පසුව බීජ සහිත රෙදි කැබැල්ල කෝටුව වටා උතා දෙකෙලවර ලණු කැබලි දෙකකින් ගැටගසනවා. ගැටගසාගත් කෝටුව සහිත රෙදි කැබැල්ලේ එක්කෙලවරක් යාන්තමින් ජලයේ ගෑවෙන පරිදි සිරස් අතට ජල බඳුනක ගිල්වනවා. බීජවලට ඒකාකාරීව ජලය ලබා දීමට මෙම රෙදි කැබැල්ල සහිත කෝටුව දිනකට දෙවරක් උඩ යට මාරු කළ යුතු වෙනවා. දින 3-5ක් අතර කාලයකදී අපිට මේ රෙදි කැබැල්ල ලිහා පැලවූ බීජ ගණන ගණන් කර ප්‍රරෝහණ ප්‍රතිශතය සොයා ගන්න පුළුවන්. බීජවලින් සාර්ථක වගාවක් ලබා ගැනීමට නම් බීජ සිටුවීමට පෙර බීජවල පවතින දුර්වලතා ඉවත් කළ යුතු වෙනවා. මේ සඳහා බීජවලට ප්‍රතිකාර කළ යුතුය. එහෙනම් දරුවනේ බීජ ප්‍රතිකාර කියලා හඳුන්වන්නේ බීජ සිටුවීමට පෙර එම බීජවලට කරන සියලුම ක්‍රියාකාරකම්. බීජ ප්‍රතිකාර කිරීමේ අරමුණු තිබෙනවා දරුවනේ. බීජ ප්‍රතිකාර සිදු කිරීමෙන් බීජ සුප්තතාව ඉවත් කිරීම, බොල් බීජ ඉවත් කිරීම, රෝග හා කෘමි හානි වළක්වා ගැනීම, බීජ වැපිරීම පහසු කිරීම හා නයිට්‍රජන් තිරකරන බැක්ටීරියා හඳුන්වා දීම වැනි දේ සිදු කරන්න පුළුවන්. දරුවනේ, මම බීජ සුප්තතාව ඉවත් කිරීමට ක්‍රම කිහිපයක් සඳහන් කරනවා. ඔබ හොඳින් සවන් දෙන්න. වී, මුං, කව්පි වැනි බීජවල බීජාවරණය හේතුවෙන් ඇතිවෙන සුප්තතාව නැති කිරීම සඳහා මෙම බීජ ජලයේ පෙඟවීම සිදු කරන්න පුළුවන්. එවිට බීජාවරණය ජලයෙන් පෙඟී යාම නිසා එය මෘදු වන අතර බීජයේ ජීව ක්‍රියාවලිත් හොඳින් සිදුවීමට පටන්ගෙන බීජය ඉක්මනින් ප්‍රරෝහණය වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ සියඹල වැනි දිලිසෙන බීජාවරණයක් සහිත බීජවල ජලයට හා වාතයට පවතින අපාරගම්‍යතාව නැති කිරීමට බීජ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස බීජාවරණයේ වැලි කඩදාසියකින් සීරීම කරන්නත් පුළුවන්. ඒ වගේම අඹ වැනි ඝන බීජාවරණයක් සහිත බීජවල බීජාවරණය පළදු කිරීම හෝ ඝන බීජාවරණය ඉවත් කිරීම මගින් බීජ සුප්තතාව ඉවත් කරන්න පුළුවන්. තේක්ක, ලුණු මිදෙල්ල වැනි ශාක බීජවල සුප්තතාව ඉවත් කිරීමට බීජාවරණය සුළු වශයෙන් පිලිස්සීම සිදු කරනවා. මෙය ප්‍රවේශමෙන් කලලයට හානි නොවන පරිදි සිදු කළ යුතුය. ඔබ දැක ඇති නේද දරුවනේ, පැපොල්, වැල්දොඩම් ආදී බීජවල පිටතින් ඇලෙන සුළු ජෙලි වගේ ආවරණයක් තිබෙනවා. මෙම ආවරණේ වර්ධක නිෂේධක පවතිනවා. මේ නිසා බීජය වටා ඇති ඇලෙන සුළු කොටස සෝදා ඉවත් කිරීමෙන් බීජ ප්‍රරෝහණය ඉක්මන් කරන්න පුළුවන්. එසේම ඇකේෂියා ඇහැල වගේ බීජවල සුප්තතාවය ඉවත් කිරීමට එම බීජ සෙල්සියස් අංශක 45 50 අතර උණුසුම් ජලයේ ටික වේලාවක් තැබීම යෝග්‍ය වෙනවා. අපිට යම් බීජ සාම්පලයක බොල් බීජ වෙන් කිරීමට නම් තෝරාගත් බීජ සාම්පලය පිරිසිදු ජලයට හෝ 10% සාන්ද්‍ර ලුණු ද්‍රාවණයක ගිල්වන්න පුළුවන්. බොල් බීජ කියන්නේ නොපිරුණු බීජ නිසා ඒවා බරින් අඩුයි. මේ නිසා බොල් බීජ ජලය මත පාවෙනවා. මෙසේ පාවෙන බීජ බොල් බීජ ලෙස ඉවත් කරන්න පුළුවන්. එසේම එළවලු බීජවලින් පැමිණිය හැකි රෝග වැළැක්වීම සඳහා බීජ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස බීජ දිලීරනාශක සමග මිශ්‍ර කර සිටුවීමත් බීජවලට සිදුවන කෘමිහානි වැළැක්වීමට කෘමිනාශක බීජවලට මිශ්‍ර කර සිටුවීමත් සිදු කරන්න පුළුවන්. සෝයා කව්පි වැනි භෝග බීජ සඳහා වායුගෝලීය නයිට්‍රජන් තිරකරන බැක්ටීරියා හඳුන්වා දීමට ඒවායේ රයිසෝබියම් බැක්ටීරියා අඩංගු මාධ්‍යයක් තවරා සිටුවීම සිදු කරනවා. තවත් බීජ ප්‍රතිකාර ක්‍රමයක් තිබෙනවා. එම බීජ ප්‍රතිකාර ක්‍රමයේ තිබෙන්නේ බීජ වැපිරීම පහසු කිරීමට. තම්පල බීජ ඉතාමත් කුඩායි. මේ නිසා වැපිරීමේදී අපහසුතා ඇති වෙනවා. මෙය මගහරවා ගැනීමට තම්පල බීජ වැලි සමග මිශ්‍ර කර වැපිරීම සිදු කරනවා. එවිට කුඩා බීජ ඒකාකාරව බිමෙහි වපුරන්න පුළුවන්. කපු බීජ ගොමදියර හෝ මැටිදියර සමග මිශ්‍ර කර වියලා වැපිරීම සිදු කරනවා. දුවේ පුතේ, අපි මේ වන තෙක් කතා කළා ශාකවල ලිංගික ප්‍රචාරණය පිළිබඳව. අපි මීළඟට සාකච්ඡා කරමු ශාකවල වර්ධක ප්‍රචාරණ ක්‍රම පිළිබඳව. මා පාඩමේ මුලින් සඳහන් කළ ආකාරයට අලිංගික ප්‍රචාරණයේ හෙවත් වර්ධක ප්‍රචාරණයේ කියන්නේ ශාකයේ වර්ධක කොටස් මගින් නව ශාක බෝ කර ගැනීම. ශාක වර්ධක ප්‍රචාරණයේ ප්‍රධාන ආකාර දෙකකට සිදු වෙනවා. එක් ක්‍රමයක් තමයි ස්වභාවික වර්ධක ප්‍රචාරක ව්‍යුහ මගින් ශාක බෝ කර ගැනීම. අනික් ක්‍රමේ තමයි බද්ධ කිරීම පටක රෝපණය වැනි ශිල්පීය ක්‍රම මගින් ශාක ප්‍රචාරණය කිරීම. දුවේ පුතේ, අපි මුලින්ම බලමු ශාකවල ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම පිළිබඳව. ශාකවල ස්වභාවික වර්ධක ප්‍රචාරක ව්‍යුහ වර්ග කිහිපයක් තිබෙනවා. ඒවා තමයි රයිසෝම, කෝම, බල්බ, ස්කන්ධ ආකන්ද, දාවක, බල්බිලහා මොරෙයයන්. අපි දැන් මේ ස්වභාවික වර්ධක ප්‍රචාරක ව්‍යුහ පිළිබඳව එකිනෙක කතා කරමු. මුලින්ම කතා කරමු රයිසෝම පිළිබඳව. රයිසෝම වලට උදාහරණ තමයි කහ සහ ඉඟුරු. මේවා වැඩෙන්නේ පොළොව මට්ටමට යටින් තිරස් අතට. මෙම රයිසෝම භූගත කඳන් වර්ගයක් ලෙස සලකනවා. මෙම භූගත කඳන් වර්ගය ශල්ක පත්‍රවලින් ආවරණය වෙලා තිබෙන අතර ශල්ක පත්‍රවල කක්ෂවලින් නව අංකුර හට ගන්නවා. එම අංකුර සහිත රයිසෝම කැබලි රෝපණය කිරීමෙන් නව ශාකයක් ලබා ගන්න පුළුවන්. අපි මීළඟට බලමු කෝම පිළිබඳව. කෝම ව්‍යුහත් රයිසෝම වගේම භූගත කඳන් ලෙස සලකනවා. නමුත් කෝමවල භූගත කඳ වැඩෙන්නේ පොළොව මට්ටමට යටින් සිරස් අතට. කෝමවලත් ශල්ක පත්‍ර තිබෙන අතර එම ශල්ක පත්‍ර සමග අංකුරත් පවතිනවා. මෙම අංකුර සහිත කෝම ව්‍යුහ සිටුවීමෙන් නව ශාක ලබා ගන්න පුළුවන්. මීළඟට අපි සාකච්ඡා කරන භූගත කඳන් වර්ගය තමයි බල්බ. බල්බ සඳහා ඔබට මතක තබා ගත හැකි හොඳම උදාහරණය තමයි ලූණු. වෙන් කරගත් බල්බ සිටුවීමෙන් නව පැල ලබාගත හැකි. තවත් ස්වභාවික වර්ධක ප්‍රචාරක ව්‍යුහයක් තමයි ස්කන්ධ ආකන්ද. මේ සඳහා උදාහරණ තමයි අර්ථාපල් ඉන්නල වැනි අලභෝග. ස්කන්ධාකන්ද හටගන්නේ ගසේ පාදස්තයට ආසන්නව කඳෙන් හටගන්නා භූගත ශාඛාවල ආහාර තැන්පත් වීමෙන්. ස්කන්ධාකන්දවලත් අංකුර පිහිටා තිබෙන අතර මෙම අංකුර සහිත කොටස් සිටුවීමෙන් නව පැල ලබාගත හැකි. දරුවනේ ගොටුකොළවැනි පැල ඇටි හැදෙන්නේ දාවක මගින්. දාවකවල මෞෂාකයෙන් හටගන්නා කඳන් පොළොව මතු පිටි නැදිමින් වෙනත් ස්ථානයක මුල්ලදිනවා. මෙසේ මුල්ලදින දාවක කැබලි කපා වෙන් කරගෙන සිටුවීමෙන් නව ශාක ලබා ගන්න පුළුවන්. දුවේ පුතේ, හන ශාකයේ ප්‍රචාරණය වන්නේ බල්බිල මගින්. මෙම බල්බිල නම් ස්වභාවික ප්‍රචාරක ව්‍යුහය හටගන්නේ පොළොව මතු පිට ශාක කඳෙහි පවතින කක්ෂීය අංකුර හෝ පුෂ්ප අංකුර වලින්. ඔබ හා සාකච්ඡා කිරීමට තිබෙන අවසාන ස්වභාවික වර්ධක ප්‍රචාරක ව්‍යුහය තමයි මොරේයන්. කෙසෙල් අන්නාසි වැනි භෝගවල නව පැල ලබා ගැනීමට මොරේයන් යොදා ගන්නවා. මීළඟට අපි කතා කරන මාතෘකාව තමයි ශිල්පීය ක්‍රම මගින් ශාක ප්‍රචාරණය සිදු කරන්නේ කෙසේද කියන එක. ශිල්පීය ක්‍රම මගින් ශාක ප්‍රචාරණය කිරීම ආකාර හතරකට කළ හැකි. ඒවා තමයි වර්ධක කැබලි මගින් ශාක ප්‍රචාරණය, අතු බැඳීම, බද්ධ කිරීම හා පටක රෝපණයෙන් නව පැල ලබා ගැනීම. ශිල්පීය ක්‍රම මගින් ශාක ප්‍රචාරණයේදී ස්වභාවික වර්ධක ප්‍රචාරක ව්‍යුහ නොවන අප විසින් ශාකයෙන් කපා වෙන්කර සකසාගත් දඩු කැබලි, පත්‍ර හා පත්‍ර කැබලි, මුල් කැබලි භාවිතා කර මුල් අද්දවා නව ශාකයක් ලබා ගන්නවා. මෙසේ ශාක වර්ධක කොටස් සිටුවීමේදී කරුණු කිහිපයක් සැලකා බැලිය යුතුයි. ඒවා තමයි දුවේ පුතේ, පළමුවෙන්ම සිටුවීමට සුදුසු වර්ධක කොටසක් තෝරාගත යුතුයි. උදාහරණ ලෙස බතල, රෝස වැනි ශාක ප්‍රචාරණයට දඬු කැබලි යොදා ගැනීම. මීළඟට වර්ධක කොටස් සිටුවීමට සුදුසු රෝපණ මාධ්‍යයක් හා ප්‍රශස්ත පරිසර තත්ත්ව සැපයිය යුතුයි. මෙහිදී ශාක කැබලි වඩාත් පහසුවෙන් මුල්ලැද්ද වීමට නම් වැඩි ආද්‍රතාවක් හා උෂ්ණත්වයක් සහිත පරිසර තත්ත්ව ලබා දිය යුතුයි. වැඩි උෂ්ණත්වයක් හා වැඩි ආර්ද පරිසරයක් ලබා දීමට සූර්ය ප්‍රචාරක ව්‍යුහ භාවිතා කළ හැකි. මෙම සූර්ය ප්‍රචාරක ව්‍යුහවල රූපසටහන් ඔබේ 11 ශ්‍රේණිය පෙළපොතේ දක්වා තිබෙනවා. එම රූපසටහන් නිරීක්ෂණය කිරීමෙන් ඔබට මෙම කරුණ වඩාත් පැහැදිලි වෙනවා. ශාකයක වර්ධක කොටස් සිටුවීමේදී අනුගමනය කළ යුතු තුන්වෙනි කාරණය තමයි මුල්ලැද්ද වීම උත්තේජනය කිරීමට හෝමෝන යෙදීම. මේ සඳහා ඉන්ඩෝල් ඇසිටික් අම්ලය, ඉන්ඩෝල් බියුට්‍රික් අම්ලය වැනි වර්ධක හෝමෝන භාවිතා කරන්න පුළුවන්. මේවා විවිධ වෙළඳ නාම වලින් වෙළඳ පොලෙන් මිලදී ගත හැකි. මෙහිදී වර්ධක කැබලි සිටුවීමට පෙර පසට යට කරන කැපුම් පෘෂ්ඨයේ හෝමෝන තවරණු ලබනවා. මීළඟට අපි බලමු දරුවනේ පැල කිරීම සඳහා සුදුසු දඩු කැබැල්ලක් තෝරා ගැනීමේදී අප දැන සිටිය යුතු කරුණු මොනවද කියලා. සිටුවීමට දඩු කැබැල්ලක් තේරීමේදී අපි තෝරාගත යුත්තේ සක්‍රිය වීමට ආසන්න අවස්ථාවේ පවතින දඩු කැබැල්ල. එයට හේතුව තමයි සක්‍රිය වීමට ආසන්න දඬු කැබලි වල සංචිත ආහාර ප්‍රමාණවත්ව පැවතීම හා වර්ධක හෝමෝනද ප්‍රමාණවත්ව පැවතීම. එසේම මේරීමේ අවධිය අනුව දඬු කැබලි, ලා දඬු කැබලි, අඩ දල දඬු කැබලි හා දල දඬු කැබලි ලෙස වර්ග කරන්න පුළුවන්. ඉතින් දරුවනි, භෝගය අනුව අපි තෝරා ගන්නා දඬු කැබලි වල තිබිය යුතු මේරීමේ අවධිය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට බතල වගා කිරීමේදී අපි රෝපණ ද්‍රව්‍ය ලෙස යොදා ගන්නවා ලා දඬු කැබලි. ලාදඬු කැබලි කියන්නේ දල්ලත් සමග ඇති ලපටි කොටස. නමුත් රෝස සඳහා යොදාගන්නේ අඩ දලදඬු කැබලි. අඩ දලදඬු කැබලි කියන්නේ දුවේ පුතේ මධ්‍යස්ත ලෙස මේරුව අවධියේ පවතින දඬු කැබලි. එහෙත් බෝගන්විලා මඤ්ඤක්කා වගේ ශාකවල රෝපණ ද්‍රව්‍ය ලෙස යොදා ගැනීමට සුදුසු වන්නේ වඩාත් මේරුව අවධියේ ඇති දලදඬු කැබලි. තවත් මතක තබා ගත යුතු වැදගත් කරුණක් තමයි සිටුවීමට දඬු කැබැල්ලක් කැපීමේදී එහි ඉහළ කැපුම් පෘෂ්ඨයේ තිරස්වත් පසට යටවන පහළ කැපුම් පෘෂ්ඨය අංශක 40ක් පමණ ආනතවත් කැපීම. එවිට පහළ කැපුම් පෘෂ්ඨයේ මුල් අදින පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි කරගන්න පුළුවන්. අපිට මුල් කැබලි වලිනුත් නව ශාක ලබා ගන්න පුළුවන්. උදාහරණ ලෙස මුල් කැබලි මගින් කරපිංචා වැනි ශාක බෝ කර ගන්නවා. මෙහිදී මුලක විෂ්කම්භය සෙන්ටිමීටර් 1ක් පමණ හා මුල් කොටසේ දිග සෙන්ටිමීටර් 8-10ක් පමණ වීම සුදුසු වෙනවා. පත්‍ර මගින් පැල බෝ කර ගැනීමේදී මුළු පත්‍රයක්ම හෝ පත්‍ර කැබලි යොදා ගන්න පුළුවන්. මීළඟට අපි සාකච්ඡා කරමු ශිල්පීය ක්‍රම මගින් ශාක ප්‍රචාරණය කිරීමේ තවත් ක්‍රමයක් වන අතුබැඳීම සිදු කරන ආකාරය පිළිබඳව. අතුබැඳීමේදී අපි සිදු කරන්නේ දඬු කැබලි මෞෂාකයට සම්බන්ධව තිබිය දීම මුල් අද්දවා ගැනීම. මෙහිදී මෞෂාකයෙන් වෙන් නොකළ අත්තක යම් ස්ථානයක පොතු අලල්ලක් ඉවත් කර එම ස්ථානයට තෙත් කරන ලද රෝපණ මාධ්‍යයක් සපයනවා. පොතු අලල්ලක් ඉවත් කිරීමෙන් එම ස්ථානයේ ප්ලෝයම පටක ඉවත් වන නිසා පත්‍රවල නිපදවෙන ආහාර වෙනත් ස්ථාන වෙත ගමන් කිරීම වැළැක්වෙනවා. එවිට පොතුවලේ ඉවත් කළ ස්ථානයේ ඉහළ කෙරවරේ ආහාර එක් රැස්වීම නිසා එම ස්ථානයේ මුල්ලැදීම උත්තේජනය වීම සිදුවෙනවා. මුල්ලැදුණු පසු එම අත්ත මෞෂාකයෙන් වෙන් කර වෙනත් ස්ථානයක සිටවන්න පුළුවන්. අතුබැඳීමේ ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. දුවේ පුතේ ඒවා තමයි භෞමික අතුබැඳීම හා වායව අතුබැඳීම. මෙම ක්‍රම දෙකේම අනුගමනය කරන්නේ මා කලින් සඳහන් කළ ආකාරයට පොතු වලයක් ඉවත් කිරීම. භෞතික අතුබැඳීමේදී සමන් පිච්ච වගේ ශාකවල පොළව ආසන්නයේ ඇති අතුවල පොතු වලයක් ඉවත් කර කූඤ්ඤයක් මගින් එම අතු පසට සවි කරනවා. නැත්නම් පසට යට කරනවා. මෙම භෞමික අතුබැඳීම සරල හා සංයුක්ත අතුබැඳීම ලෙස ආකාර දෙකකට කරන්න පුළුවන්. නමුත් වායව අතුබැඳීමේදී භාවිතා කරන්නේ නැවිය නොහැකි අතු. මෙහිදී තෝරාගත් අත්ත මෞෂාකයේ තිබියදීම පොතු වලයක් ඉවත් කර එම ස්ථානයට තෙතමනය සහිත රෝපණ ද්‍රව්‍ය පොලිතින් කැබැල්ලක් ආධාරයෙන් ගැටගැසීම සිදු කරනවා. වායව අතුබැඳීම දෙලුම් පේරවැනි ශාක සඳහා යොදාගත හැකි. මුල්ලැදුණු පසු අත්ත මෞෂාකයෙන් වෙන්කර වෙනත් ස්ථානයක සිටවන්නත් පුළුවන්. මීළඟට දරුවනේ අපි බද්ධ කිරීම මගින් ශාක ප්‍රචාරණය සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු. බද්ධ කිරීමේදී සිදු කරන්නේ යම් ශාකයක කොටසක් එම ශාකය අයත් කුලයේම වෙනත් ශාකයකට සම්බන්ධ කර එම කොටස් දෙක තනි ශාකයක් ලෙස වර්ධනය වීමට සැලැස්වීම. මෙහිදී පසහා සම්බන්ධව පවතින කොටස ග්‍රාහකය ලෙසත් එයට පිටතින් ගෙනත් සම්බන්ධ කරන අංකුර හෝ රිකිලි අනුජය ලෙසත් හඳුන්වනවා. ග්‍රාහක ලබා ගැනීමේදී වඩාත් සුදුසු වන්නේ ස්වභාවික පරිසරයේ හොඳින් වැඩෙන වල් දර්ශවල බීජ සිටුවීමෙන් ලබා ගන්නා පැල. මෙහිදී වල් දර්ශ ලෙස හඳුන්වන්නේ වල් පැල ඇටි කියන එක නම් නෙවෙයි දුවේ පුතේ. උදාහරණයක් ලෙස අඹ ශාක බද්ධ කිරීමේදී ග්‍රාහකය ලෙස යොදාගන්නේ කොහු අඹ හෝ ඇටඹ. මෙම අඹ වර්ග ස්වභාවික පරිසරයේ හොඳින් වැඩෙන අඹ වර්ග. නමුත් අනුජය ලෙස තෝරාගත යුත්තේ කර්ත කොළඹන් ආදී හොඳ අඹ ප්‍රභේදවලින් ලබාගත් ශාක කොටස්. දරුවනේ, බද්ධ කිරීමට ග්‍රාහකයක් තෝරා ගැනීමේදී එයට සුදුසු ලක්ෂණ තිබේදැයි පරීක්ෂා කළ යුතුයි. එහෙනම් අප විසින් බද්ධ කිරීමට යොදා ගන්නා ශාක එනම් අප විසින් බද්ධ කිරීමට යොදා ගන්නා ග්‍රාහකය අහිතකර පරිසර තත්ත්ව සඳහා ඔරොත්තු දිය යුතුයි. එසේම ශක්තිමත් මූල පද්ධතියක් තිබීම, රෝග හා කෘමි හානි ආදියට ඔරොත්තු දීම, අනුජය අයත් කුලයේම වීම, ඒකාකාරී වර්ධනයක් තිබීම ආදී ලක්ෂණද තිබිය යුතු වෙනවා. එසේම බද්ධ කිරීමට අනුජයක් තේරීමේදී එම අනුජය ලබා ගන්නා ප්‍රභේදයේ සතුව ප්‍රමාණාත්මක බවෙන් හා ගුණාත්මක බවෙන්ද ඉහළ අස්වනු ලබා දීමේ හැකියාව තිබිය යුතුය. රිකිලි බද්ධයේදී අනුජය ලෙස ලබා ගන්නා කඳ කොටස්වල විෂ්කම්භය ග්‍රාහක කඳේ විෂ්කම්භය හා ගැළපීම වැදගත් වෙනවා. තවත් දෙයක් තමයි දරුවනේ, අනුජය ලබා ගන්නා මෞෂාක නිරෝගී මෙන්ම පලිබෝධහානවලින් තොර විය යුතුය. පලිබෝධහානිවලින් තොර විය යුතුය. අපි කලින් දඬු කැඹලි තේරීමේදී සාකච්ඡා කළා වගේම බද්ධ කිරීමට යොදා ගන්නා අනුජයද සක්‍රීය වීමට ආසන්න අවස්ථාවේ පැවතිය යුතුය. හොඳයි දරුවනේ, අපි දැන් සාකච්ඡා කරමු ශාක බද්ධ කිරීමේ ක්‍රම පිළිබඳව. ශාක බද්ධ ක්‍රම ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. ඒවා තමයි අංකුර බද්ධය සහ රිකිලි බද්ධය. අංකුර බද්ධයේදී අනුජය ලෙස එක් අංකුරයක් පමණක් ග්‍රාහකයකට සම්බන්ධ කරනු ලබනවා. අංකුර බද්ධයේදී ග්‍රාහකයේ කැපුම් පෘෂ්ඨවල නිරාවරණය වී ඇති කැම්බියම හා ප්ලෝයම පටක අනුජයේ කැම්බියම හා ප්ලෝයම පටක හා සම්බන්ධ වී එකම සනාල පද්ධතියක් ලෙස ක්‍රියා කරනවා. මේ නිසා ග්‍රාහකයේ සහ අනුජයේ කැපුම් පෘෂ්ඨ එකිනෙක ස්පර්ශ වනසේ බද්ධ කිරීම කළ යුතුය. අංකුර බද්ධය ග්‍රාහකයේ මත යොදන කැපුමේ හැඩය අනුව තවදුරටත් වර්ග කළ හැකි. ඒවා නම් පැලැස්තර බද්ධය, එච් බද්ධය, උඩුකුරු ටී බද්ධය සහ යටිකුරු ටී බද්ධය. සාමාන්‍යයෙන් බද්ධ කරන අවස්ථාවේ ග්‍රාහකයේ කඳ පැන්සලක ප්‍රමාණයට වැඩි තිබීම සුදුසු වෙනවා. අංකුර බද්ධයේ සිදු කිරීමෙන් පසු බද්ධය සාර්ථක නම් සති 3කට පමණ පසු බද්ධ සන්ධිය වෙලා ඇති වෙළුම්පටිය ඉවත් කර ඊට සෙන්ටිමීටර 5ක් පමණ ඉහළින් ග්‍රාහක කඳ කපා ඉවත් කර අනුජය අංකුරයට වැඩෙන්නට ඉඩ හැරිය යුතුය. මෙහිදී ග්‍රාහක කඳෙන් හටගන්නා අංකුරද ඉවත් කළ යුතුය වෙනවා. මීළඟට අපි සාකච්ඡා කරමු දරුවනේ රිකිලි බද්ධ ක්‍රම පිළිබඳව. රිකිලි බද්ධ ක්‍රම දෙකක් තිබෙනවා ඔබට ඉගෙන ගැනීමට. ඒවා නම් පැලුම් රිකිලි බද්ධය සහ ආරුක්කු බද්ධය. දුවේ පුතේ, රිකිලි බද්ධයේදී අංකුර සමූහයකින් යුත් රිකිල්ලක් ග්‍රාහක ශාකයට සම්බන්ධ කරනු ලබනවා. අනුජයේ විෂ්කම්භයත් සමාන වීම වැදගත් වෙන්නේ. එවිට තමයි ග්‍රාහකයේ හා අනුජයේ ශෛලම, කැම්බියම හා ප්ලෝයම පටක එකිනෙකට මනාව සම්බන්ධ වී සාර්ථක රිකිලි බද්ධයක් ලබා දෙන්නේ. පැලුම් රිකිලි බද්ධයේදී අනුජය ලෙස ලබා ගන්නා රිකිල්ල වෙනත් ශාකයකින් කපාගෙන විත් ග්‍රාහකයට සම්බන්ධ කිරීම සිදු කරනවා. නමුත් ආරුක්කු බද්ධයේදී අනුජ ශාකයේ පසට සම්බන්ධ වී තිබියදී බද්ධය සිදු කරනවා. ඒ කියන්නේ දරුවනේ, ආරුක්කු බද්ධයේදී එකිනෙක ආසන්නේ පොළවේ සිටුව ඇති ශාක හෝ බඳුන්වල සිටුව ඇති ශාක යොදාගත යුතු වෙනවා. බද්ධ කිරීමේදී බද්ධ පිහිය සහ සෙකටියරේ යන උපකරණ භාවිතා කරනු ලබනවා. දුවේ පුතේ, බද්ධ කිරීමේ ක්‍රම පිළිබඳව මා ඉතා කෙටියෙන් ඔබ සමග සාකච්ඡා කළේ. අද මම ඔබට පුංචි ගෙදර වැඩක් දෙනවා. ඒ තමයි බද්ධ ක්‍රම පිළිබඳව ඔබේ 11 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණයේ පෙළ පොතේ පළමු පාඩමේ සඳහන් කොටස කියවා රූප සටහන් මගින් විවිධ බද්ධ ක්‍රම සිදු කරන ආකාරය දක්වන්න. මෙහිදී රූප සටහන් නම් කිරීමද කළ යුතුයි. වර්ධක ප්‍රචාරණ ක්‍රම යටතේ ශිල්පීය ක්‍රම මගින් ශාක ප්‍රචාරණය කිරීමේ අවසාන ක්‍රමය වන පටකරෝපණය පිළිබඳව අපි මීළඟට සාකච්ඡා කරමු. හොඳයි දුවේ පුතේ, අපි මුලින්ම බලමුකෝ පටකරෝපණය කියන්නේ මොකද්ද කියලා. පටකරෝපණය කියන වචනයේම තිබෙනවා අර්ථය. මෙහිදී රෝපණ ද්‍රව්‍ය ලෙස යොදාගන්නේ මෞෂාකයෙන් ලබාගත් පටක කැබැල්ල. මෙම පටක කැබැල්ල ජීවී සක්‍රීය පටක කැබැල්ලක් විය යුතුයි. මෙසේ තෝරා ගන්නා සක්‍රීය පටක කැබැල්ල සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්ව යටතේ, නැත්නම් එයට අපූතික තත්ත්ව කියලත් කියනවා. අපූතික තත්ත්ව යටතේ අවශ්‍ය පාරිසරික තත්ත්ව පාලනය කරමින් විශේෂ රෝපණ මාධ්‍යක වගා කර මෞෂාකයට සමාන නව පැල රාශියක් ලබා ගැනීම පටක රෝපණයේදී සිදු කරනවා. මෙහිදී රෝපණ මාධ්‍ය ලෙස පටකේ රෝපණයට ජෙල් මාධ්‍යයක් යොදා ගන්නවා. මෙම ජෙල් මාධ්‍යයට පටක වර්ධනයට අවශ්‍ය පෝෂක කොටස්ද ඇතුල් කරනවා. යොදාගත් පටකෙන් ලබා ගන්නා පැල යෝග්‍ය අවස්ථාවේදී පසේ සිටුවිය හැකියි. පටක රෝපණයේදී අපි භාවිතා කරන වචනයක් තමයි ටොටිපොටෙන්සි කියන වචනය. පටක රෝපණ ශිල්පීය ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී ප්‍රයෝජනෙට ගෙන ඇත්තේ යම් ශාකයක පටකයකට ප්‍රශස්ත තත්ත්ව ලබා දුන් විට සමස්ත ශාකයක් සතු විය යුතු උපාංගවන මුල්, පත්‍ර ආදී සියල්ල වර්ධනය කර ගැනීම සඳහා ශාක සෛල සතු විය යුතු විශේෂ හැකියාවයි. මෙම හැකියාව ටොටිපොටෙන්සි ලෙස හඳුන්වනවා. අර්ථාප, කෙසෙල්, ඕකිඩ්, අන්නාසි වැනි භෝග ප්‍රචාරණය සඳහා පටක රෝපණයෙන් පැල ලබා ගන්නවා. ශාක ප්‍රචාරණ ක්‍රමයක් ලෙස පටක රෝපණයේ වාසි මෙන්ම අවාසිත් තිබෙනවා. මුලින් අපි පටක රෝපණයේ වාසි පිළිබඳ සාකච්ඡා කරමු. දුවේ පුතේ, පටක රෝපණයෙන් අනික් ක්‍රමවලට වඩා වැඩි පැල සංඛ්‍යාවක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එසේම රෝගී ශාකවල අග්‍රස්ත විභාජක පටකවල රෝගකාරක ජීවීන් නොමැති බැවින් රෝගී මෞෂාකයකින් නුවද නිරෝගී පැල ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. තවත් වාසියක් තමයි දරුවනේ ශේස්ත්‍රයේ භෝග වගා කිරීමකින් තොරව පටක රෝපණයෙන් ලබාගත් නව පටක ඇසුරෙන් පර්යේෂණාගාර තුලදීම ඖෂධීය ද්‍රව්‍ය හා සුවඳ විලවුන් සංයෝග නිස්සාරණය කරගත හැකිවීම. පටක රෝපණයේදී උපකරණ ගොඩ නැගිලි පහසුකම් ආදී සඳහා අධික මූලික වියදමක් දැරීමට සිදුවීම නම් අවාසියක්. මේ අතරම පටක රෝපණයේ සිදු කිරීමට ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය කෙනෙකුට නම් මෙය කරන්න බැහැ. මේ සඳහා පුහුණු වූ අයෙක්ම අවශ්‍ය වෙනවා. මෙයත් අවාසියක් විදිහට සලකනවා. එහෙත් තවත් අවාසියක් තමයි පටක රෝපණයේ ලබා ගන්නා පැල නියඟය වැනි කටුක පරිසර තත්ත්ව සඳහා ඔරොත්තු දිවීමේ හැකියාව අඩු වෙනවා. දුවේ පුතේ, අපි මේ වෙනතෙක් සාකච්ඡා කළ ශාක ප්‍රචාරණ ක්‍රම පිළිබඳව දැන් පාඩම අවසානයේ ඔබට මා තවත් gedara වැඩක් දෙනවා. ඒ තමයි බීජ මගින් ශාක ප්‍රචාරණයේ වාසි අවාසි සහ වර්ධක ප්‍රචාරණයේ වාසි අවාසි වෙන වෙනම කරුණු වශයෙන් ලියන්න. එහෙනම් දුවේ පුතේ, මම අදට ඔබෙන් සමු ගන්නවා. නිවසේම පරිස්සමින් සතුටින් ඉන්න ගමන් පාඩම් කටයුතු අතපසු නොකර කරන්නත් අමතක කරන්න එපා. ඔබට නිරෝගිමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ කෘෂි හා ආහාර තාක්ෂණයේ පාඩම ඔබට කියලා දුන්නේ බලකටුව සුගතශ්‍රී ද්විතීක විද්‍යාලයේ KK සමරකෝන් ගුරුමෑණියන්.